ఇలంగట గారు డివి సనగ సానగ
సారీ గారు స్వభావత్వని మీ ఆస్థా లబాది పిలిపదే మన పలము ఎమ్మి స్థూతి కరాన్ని కమతి అద విశేషం గత్తమ అద మే ఆండువట పారవల్ హదీమే తీన వటినాకమ పహువెలా హరి తేరీచ్చక పిలిపదవ మన పలము ఎమ్మ సతురు ప్రకాశక అపి దన్న మహీంద రాజపక్ష మెత్తుమాగే రజే ప్రధానమ కార్యక్ వశయం తిబుణే రటే మహామార్గ పద్ధతి దీవును కర మొకద మహామార్గ దీవును కరద్ది వివిధ ఆకారే వాసి అపే రట లెబెన్ విశేషయෙන්ම మినిస్ పయ ఇతురు వీమ తులిం గణనే కరన్న బెరి తరం లాభයක් రటట సిదువెన మే అవస్థావేది బిలియన 30క పరిపూర్ణ ఎస్టిమేంటువక్ యోదా ఏ మార్గ పిలిసకర గరీమట యోదాగని పిలిబద అపి సతురు వెన హబే గారు అమాత్యతుమని అమాత్యతుమత్ మెతన ఇన్న నిసా మమ ఇతుమగే ప్రశ్నయక్ యుము కరన్న కెమది మితుమగే మ ఇల్లీమక్ కరా హంబంతోట సూర్యవ మార్గే మే వెద్దిత్ వంది లబా దీలా నే విశాల పిరిసకడ మంగ ఇతుమట కీపవతామ దనుం దున్నా అద వెనకడుత్ విశాల అపహసుతావేగ పత్తెన్న ఇతుమల్లగ ఇడన్ నతి వేలా ఏ వగేమ గెవల్ నతి వేలా మంగ అమాత్యతుమగే దనగన్న కెమతి పులువన్నం కవద్ద అపిట ఏక లబా దెన్న పులువన్ కిలా మొకద అద వెత్తి విశాల గట్లువట మూణ దీలా తీన మొకద అద ఇతుమల్లగ ఇడన్ నే గెవల్ నే ఏ నిసా అద ఇన్న తనక్వత్ నతి తత్వేకడ పత్ వేలా తీన ఏ నిసా అపి విశేషయෙන්ම మే రటే పారవల్ అదద్ది
ඒ සූර්යවැව වන්දි ගෙවීම දැනට මුදල් සූදානම් කරලා තියෙන මං හිතන්නේ තව සති දෙකක් ඇතුළ ගෙවීම් කටයුතු කරන්න පුළුවන්.
ගරු ඇමතුමනි එසේ ලබා දෙන්න පුළුවන් අපි විශේෂයෙන් ස්තුති කරන්න කැමැති මොකද එතුමන්ලා මේ වෙද්දිම අවුරුද්දකට වැඩි ප්‍රමාණයක් තිස්සේ පාරේ ඉන්නේ අද ටෙන්ට් එකක් ගහගෙන උපවාස කරනවා අවුරුද්දක් තිස්සේ. මේ වෙද්දි ඉතාමත් අසීරු තත්ත්වයකට එතුමන්ලා පත් වෙලා තියෙනවා. ඒ වගේ අපි දන්නවා මේ මහා මාර්ග එදා හම්බන්තොට ඒ වගේම මාතර කොළඹ මාතර හයිවේ එක හදද්දි ගාල්ල හයිවේ එක හදද්දි ආණ්ඩුවේ පක්ෂේ කණ්ඩායම් මැහුවේ බුල් තියල් ගෙනියන්නද කියලා. හැබැයි අද ආණ්ඩුවේම අමාත්‍යවරු මේ තියෙන හයිවේ වල වටිනාකම ඒ වගේම මේ මාර්ග පද්ධති වල වටිනාකම තේරුම් ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. හැබැයි දුකකට කාරණේ තමයි එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා හයිවේ එකක් හදද්දි 1 කිලෝමීටරයකට යොදවපු මුදල වගේ අද දෙගුණයක් වැය වෙනවා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා කරද්දී ඇහුවේ මේව රත්තරන් වලින්ද හදන්නේ කියලා. හැබැයි අද ඒ වගේ දෙගුණයක් වැය කරලා තමයි අද මාර්ග පද්ධතිය හදන්නේ. ඒක තමයි අද රටේ ඇත්ත. එදා රාජපක්ෂ පාලනයේදී දූෂණ චෝදනා කියලා පාරවල් හදද්දී චෝදනා කරා. හැබැයි අද ඒ සියල්ලම බොරු වෙලා තියෙනවා. අද මෙතුමල්ලා දෙගුණයක් වැය කරලා තමයි අද මේ පාරවල් හදන්නේ. ඒ වගේම අපි දන්නවා අගමැතිතුමා දිගින් දිගටම කියනවා රටේ ආර්ථික අර්බුදයක් නැහැ කියලා. හැබැයි රටේ එළියට බහැලා ජනතාව හමු වුණා නම් ජනතාව ඉන්න අර්බුදයේ කෙසේද කියලා මේ ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන් වෙයි. අද මෙතන රටේ ආර්ථික අර්බුදයක් නැහැ කිව්වට ආර්ථික සංවර්ධන වේගය අද කඩාගෙන වැටිලා තියෙනවා 7.2 ඉඳන් 3.2කට. විරගියා වැඩි වෙනවා. අද උද්දමනේ වැඩි වෙනවා. අද ඒ වගේම ඩොලරේ මිල අද ඩොලරේට ගෙවන රුපියල් ප්‍රමාණය එන්නෙන්නම් වැඩි වෙනවා. ඒ වගේම තෙල් මිල වැඩි වෙනවා. හැබැයි රටේ අමාත්‍යවරු කියනවා අද රට තුල කිසිම ප්‍රශ්නයක් නැහැ ආර්ථික අර්බුදයක් නැහැ කියලා. හැබැයි අපි දන්නවා මේ හැම දෙයකටම මෙතුමල්ලගේ නිදහසට කාරණේ වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකය. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 10ටම ගන්නේ ට්‍රිලියන 5යි. හැබැයි මේ ට්‍රිලියන 5 ඇතුලේ තමයි දවසට කෝටි 33ක් වැය වෙච්ච යුද්ධයක් රටේ තිබුණා. මේ යුද්ධේ ඉවර කරා. මහා මාර්ග පද්ධතිය හැදුවා. යෝධ සංවර්ධන ව්‍යාපෘති කරා. මේ සියලුම දේ කරන්න වැය වුණේ බිලියන 5000. බිලියන 5000. හැබැයි අද වෙද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමාලා රණවිරු එකතු කරපු යුද්ධේ ඉවර කරපු යුද්ධෙට අද අයිතිකාරිය ගොඩයි. මේ දවස්වල රූපවාහිනිය රරබනකොට අද අපිට අයිතිකාරියව දවස ගානේ දකින්න. මුලින්ම සරත් පොන්සේක මැතිතුමා කිව්වා එතුමා තමයි 100%ක් මේ යුද්ධ ඉවර කරේ කියලා. ඊට පස්සේ අපි දැක්ක ඊයේ චන්ද්‍රිකා වණ්ඩාරනායක මැතිණිය කියනවා එතුමිය 93%ක් මේ යුද්ධේ ඉවර කරලා තමයි රට වාර දුන්නේ කියලා. වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා අමාරුම කාලය අන්තිම සති දෙක යුද්ධේ කරේ මම ගියා. ඒ වගේ අපි දැක්ක ඊයේ චම්පිකරණව කැමැතුමා කියනවා එතුමා තමයි මේ යුද්ධේ ඉවර කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බයයිද. හැබැයි දැන් ඇත්තටම කවුද යුද්ධ ඉවර කරේ? හැබැයි යුද චෝදනා එල්ල වෙන්නේ මානව හිමිකම් චෝදනා එල්ල වෙන්නේ මහින්ද රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ රණවිරුවන්ට. හැබැයි යුද්ධය ඉවර කරා කියලා අයිතිවාසිකම් ගන්න නම් ඕන තරම් කට්ටියින්. හැබැයි අපි දකින්නේ නැහැනේ චම්පි කරනවකට මෙහෙම චෝදනා එල්ල වෙන. අපි දකින්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේනට මෙහෙම චෝදනා එල්ල වෙන. චන්ද්‍රිකා බණ්ඩාරනායකට චෝදනා එල්ල වෙන. හැබැයි චෝදනා මහින්ද රාජපක්ෂට හැබැයි කරපු හොඳ වැඩ ටික මේ ආණ්ඩුවෙන් ගන්න තමයි මේ ක්‍රමය. හැබැයි මේ සියලුම දේවල් කරන්නත් එදා ගියේ බිලියන 5000. හැබැයි අද බිලියන 4500ක් මේ ආණ්ඩුව අරගෙන තියෙන. මොනවාද කරේ? කරපු දෙයක් අපිට පේන්නේ නැහැ. පාරක් හදන්නේ නැහැ. සංවර්ධන ව්‍යාපෘති නැහැ. හැබැයි රට තුල විශාල ණය ප්‍රමාණයක් මේ ආණ්ඩුවන්. එක පැත්තකින් බිලියන 4500ක් ගන්න ගමන් රටේ තියෙන බදු දෙගුණ කරලා බදු වලින් තව බිලියන 1000ක් ගන්න. ඒ මුදල් වලට මොකද වුනේ? අද මේ ප්‍රශ්නේ ඉඳ තමයි අද රටේ උද්ඝෝෂණ වැඩි වෙලා තියෙන්නේ. අද රටේ ජනතාව අද අපි දැක්ක වතුකම් කරු එළියට බැස්ස. මේ වතුකම් කරු රුපියල් 1000ක් ඉල්ලන්නේ ඇයි? මේ රටේ තියෙන බදු වැඩි. අද වක්‍ර බදු වලින් 100ට 100ක් බදු වැඩි කරනකොට එතුමල්ලගේ අයිතිවාසිකම් සාධාරණ. හැබැයි අද වතු හිමියනුත් අද වතු හිමියනුත් අසරණ වෙලා. අද වතු හිමියන්ට එල්ල කරන පවා 100ට 100ක් වැඩි වෙලා. එතුමල්ලටත් බඩු වැඩි වෙනවා මෙතුමල්ලටත් බඩු වෙනවා. එතකොට ඉල්ලීමේ දෙපැත්තම සාධාරණයි. හැබැයි මේකේ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරු මේ වතුකම් කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම මේ පාර්ලිමේන්තුවට ආපු අමාත්‍යවරු ඉන්න. මන්ත්‍රීවරු ඉන්න. හැබැයි එතුමල්ලගේ වර ප්‍රසාද ඕන විදියට හරියට ලැබෙනවා. හැබැයි මෙතුමල්ලට මේකට විසඳුමක් දෙනව නම් දෙන්න තියෙන්නේ එක්ක වතු හිමියන්ට තියෙන මේ බදු අඩු කරන්න. එහෙම නැත්නම් මේ වතුකම් කරුවන්ට තියෙන බදු අඩු ගන්න. එහෙම නැත්නම් රුපියල් 600ක් අරගෙන රුපියල් 500ක් අරගෙන මෙතුමල්ල කොහොමද ජීවත් වෙන්නේ? මේක කණ්ඩායමක් විතරයි. මේ වගේ සියලුම ශේෂ්ත්‍රවල ජනතාව එළියට බහින වැඩි ඈතක නෙවෙයි. මේ තෙල් මිල බලද්දි, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල බලද්දි, මේ පඩිය බලද්දි මේ ජනතාව ඔක්කොම එළියට එනවා. ඒක නවත්තන්න බෑ. අද තෙල් මිල වැඩි කරන්න තෙල් මිල සූත්‍රයක් තියෙනවා. හැබැයි ජනතාවගේ පඩි වැඩි කරන්න කිසිම මිල සූත්‍රයක් නැහැ. අද කැම්පස් යන ළමයාගේ මහපොළ වැඩි කරන්න සූත්‍රයක් නැහැ. සමෘද්ධිය වැඩි කරන්න සූත්‍රයක් නැහැ. පඩිය වැඩි කරන්න සූත්‍රයක් නැහැ. හැබැයි තෙල් මිල වැඩි කරන්න සූත්‍රයක් තියෙනවා. අනිත් හැමදේම වැඩි කරන්න සූත්‍රයක් තියෙනවා. හැබැයි ජනතාවට සේවයක් වෙන සූත්‍රයක් අපි දකින්නේ නැහැ. ඒ වගේම අපි දැක්කා මේ ආර්ථික අර්බුදයේ ප්‍රධානම හේතුව මොකක්ද? මේ ප්‍රධානම හේතුව තමයි බැඳුම් කර වංචාව. එදා බැඳුම් කර වංචාව සිදුවෙලා මාස 3ක් ඇතුළත රුපියල් බිලියන 7000ක් බැඳුම් කරවල තිබ්බ විදේශ ආයෝජන රටින් අරන් ගියා. ඊවේ ප්‍රතිඵල තමයි මේ ඩොලර එක වැඩි වෙන්නේ. ඒ නිසා තමයි මේ ඩොලර එක වැඩි වෙන්නේ. මෙතුමල්ලා හිටපු මේ අවුරුදු 3ට විතරක් රුපියල් බිලියන 15000ක් බැඳුම් කරවල හා ඒ වගේම කොටස්වලද බලේ තිබ්බ ඩොලර් පිටරට අරන් ගිහිල්ලා තියෙනවා. මේවයි ප්‍රතිඵල තමයි මේ බැඳුම් කර වංචාව. හැබැයි මේ පෙබරවාරි මාසෙදී වංචාව සිදුවෙන්නේ. හැබැයි අද වෙනකන් ඒවයි පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ. කොමිෂන් වාර්තාව ආවා. ප්‍රාදේශ සභා මැතිවරණයටත් කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඉංග්‍රීසි කොපියක් ඉංග්‍රීසි පිටපත විතරයි ලබා දෙන්නේ. හැබැයි ඉංග්‍රීසි පිටපත දීලා අද වෙද්දි මාස 10ක් ගිහිල්ලා තියෙනවා. හැබැයි මාස 10ක් යනකම් මේක දෙමළට සිංහල වලට පරිවර්තනය කරන්න බැරිද? මාස 10ක් ඔබතුමාල්ලා මොකද්ද කරන්නේ? ඔබතුමාල්ලා කරන්නේ මේක යට ගහනවා. අද අර්ජුන් නැලෝසියස් විතරක් ගෙනිහිලා හිරේ දාලා තියෙනවා. හැබැයි මේ බැඳුම් කර වාර්තාවේ අර හංගපු කොටසේ තමයි තියෙන නගමැතිතුමාට විරුද්ධව තියෙන චෝදනා. ඒ හංගපු කොටසේ තමයි මේ ඉස්සරහ පේලියේ ඉන්න වැඩි දෙනෙකුට තියෙන චෝදනා තියෙන මේ පැත්තේ. සුජීව සේරසිංහලගේ චෝදනා තියෙන එතන. රවි කරුණානායකගේ චෝදනා තියෙන එතන. සරත් පොන්සේකාට දයාසිරි ජයසේකරට මේ බැඳුම් කරේ සල්ලි ගත් ඔක්කොගේම චෝදනා තියෙන අර කෑල්ලේ. ඒ කොටස විතරක් පාර්ලිමේන්තුවට ගෙන්නේ. ඇයි ගෙන්නේ නැත්තේ? දැන් අර්ජුන් නලේසියස් තනියෙන්ද මේක හොරගම් කරේ? නෑ, මේ ආණ්ඩුවේ අගමැතිතුමා එකට වක් කියන්න ඕන. මේකේ ඉන්න අමැතිවරු එකට වක් කියන්න ඕන. හැබැයි ඒගොල්ලන්ට විරුද්ධ පරීක්ෂණ වෙන්නේ අර්ජුන් නැලෝසියස් විතරයි හිරගෙද? ඒ දේම තමයි හෙට අනිද්ද වෙන්නේ. රටේ ජනාධිපතිතුමා ඝාතනය කරන්න, ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා ඝාතනය කරන්න, ඒ කුමන්ත්‍රණ කරා කිව්වම නාලකද සිල්ලා විතරක් ගෙනිල්ල හිරගෙදට දාලා තියෙනවා. එදා අර්ජුන් නැලෝසියස් හිරේට දානකොට අර්ජුන් මහේන්ද්‍රන් නොයව පිටරට නගමැතිතුමා. අද නාලකද සිල්වා ගෙනිල්ල හිරේට දානකොට අනිවාර්යෙන්ම අගමැතිතුමා පොලිස්පතිතුමාව යවන පිටරට මේක හංගග. හැබැයි මේවා පිටිපස්සේ ඉන්නේ මේ ආණ්ඩුව අගමැතිතුමා. මේ පිටිපස්සේ ඉන්නේ අමාත්‍යවරු. ඒවට පැහැදිලි සාක්ෂි දෙනවා. හැබැයි ඒ කිසිවක් අද වෙද්දී එළියට එන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුවේ පොලිස්පතිවරයෙක් ඉන්නේ. මේ ආණ්ඩුවට කඩේ යන එක්සත් ජාතික පක්ෂ පොලිස්පතිවරයෙක් ඉන්නේ. අද නීති ඕන ඕන විදියට නැවෙනවා. අද ජොන්සන් ෆෙනාන්ඩු ඇමැතිතුමාව හිරගෙදරට දාන්න ඕන වුණාම මෙතුමල්ලා බිල්පත් වෙනස් කරනවා. FCID එක හරහා බිල්පත් වෙනස් කරලා බිල්පත් ටිපෙක්ස් කරලා තමන්ට ඕනේව ලියලා එහෙම තමයි FCID ගිහලා හිරේ දාන. හැබැයි බැඳුම් කර වංචාවට පැහැදිලි සාක්ෂි තියෙන මේ ආණ්ඩුවේ කවුරුවත් හිරගෙදරට යනවා අපිට පේන්නේ. හිරගෙදරට නෙවෙයි අඩුගානේ CID එකට ප්‍රශ්න කිරීමකට යනවා අපිට පේන්නේ. FCID එකට යනවා අපිට පේන්නේ. මේ කිසිම දෙයක් පේන්නේ. අද top 10 කියලා අපි අමාත්‍යවරු 10කට විරුද්ධව පරීක්ෂණ ඉල්ලලා තියෙනවා. ඒවා අපි සාක්ෂිත් එක්ක මේ පැමිණිලි කරේ. කෝයිවට පරීක්ෂණ. අද ඒව නැහැ. අද ඒව යට ගහලා තියෙන්නේ. අද මේ ආණ්ඩුව කරන්න දන්නේ එක දෙයයි. හොරකම් කරන්නයි ජාතික සම්පත් විදේශීය කරන්නයි විතරයි මේ ආණ්ඩුව දන්නේ. එදා ශැන්ඩ්‍රිලා එකට අක්කර 6ක් දුන්න කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙතන හිටපු ඔක්කොම මහින්ද රාජපක්ෂ මැතිතුමාට
චෝදනා කළා. මගේ කාලවස්ස නැයි.
මෙතුමාට චෝදනා කළා. හැබැයි අද වෙද්දී තප්පර 30ක් දෙන්න සභාපතිතුමනි අද වෙද්දී අද හිල්ටන් එක දෙනවා. හයට් එක දෙනවා හම්බන්තොට වරාය දුන්නා මත්තල ගුවන්තොට බල දුන්නා අද හම්බන්තොට වරාය නැගෙනහිර පරවැත්තේ දෙනවා මෙහෙම ගිහිල්ලා රටේ ජාතික සම්පත් සියල්ලම මේ ආණ්ඩුව විකුණන බව තමයි අපිට පේන්නේ ඒ නිසා මේව වහාම නැවතිය යුතුයි එහෙම නැත්නම් අපිට ඉන්න රටක් නැති වේවි ස්තුතියි
ස්තුතියි ඊළඟට ඔන්රබල් සන්දිම ගමගේ මුතුමාට විනාඩි 8
ස්තුති මුලාසුරුඩ මන්ත්‍රීතුමනි අද දිනේ වග්ගීම් කළම සක්‍රිය වග්ගීම් කළමනා කරන පනත් කිරුමන්ත සහ මාමාර්ග මධ්‍යංශයේ වැශිෂයේ පරිපූර්ණක ඇසිමෙන්තුවක් ඉදිරිපත් කරන විවාදය හැබැයි මේ විවාදය පුරාවට අපි දැක්කේ මේ කරුණු කාරණා ගැන කතා කිරීමක් නෙමෙයි මේ කරුණු කාරණා පරිබාහිර කරුණු ගැන කතා කරන්නේ විශේෂයෙන්ම මතකල දෙන්නට ඕනේ විකිණීම සහ බෞද්ධිම දෙක අතර වෙනස. විකිණීම කියන්නේ එකක් අනුනම අවුරුද්ද බෞද්ධ වෙනවා කියන්නේ එකක්. ඒ විදිහට මේ රටේ බෞද්ධ නොදී දීපු ආයතන නැතුව නෙමෙයි. ප්‍රීමා සමාගම මේක අවුරුදු 20කට බෞද්ධ දීලා ඒක රජයට අයිති වුණා. ඒ නිසා බෞද්ධ දීම සහ විකිණීම කියන වෙනස අඳුන ගන්න බැරි මන්ත්‍රීවරු පිරිසක් ඉදීම ගැනම කනගාටු වෙනවා. එවගේම මේකදී දිගින් දිගටම චෝදනා එල්ල වුණා බැඳුම් කර සම්බන්ධයෙන්. බැඳුම් කර සම්බන්ධයෙන් මේ සිද්ධියේදී කිසිම කෙනෙක් අඩුම ගානේ උසාවිගෙන ගිහින් නැහැ කියලා අපේ කොමිෂන් වලට ගියා. අගමැතිතුමත් කොමිෂන්වලට ගිහලා උත්තර දුන්නා. ඒ නිසා අද අගමැතිතුමාව කොමිෂන්වලට ගෙනියන්න පුළුවන්. ඒ වගේ අමතිවරුන් කොමිෂන්වලට ගෙනියන්න පුළුවන්. අමතිවරුන් බලෙන් පා කරන්න පුළුවන්. ඒ වගේ යාපාලනය අද ක්‍රියාත්මක වෙනවා ඉදිරියේදී මේ බැඳුම් කර සම්බන්ධයෙන් ওই තියෙන චෝදනාව ඉදිරියේදී විභාග වෙනවා කියන එක අපි පැහැදිලිව කියන්නට ඕනේ. ඒ වගේම මේ කතාව අද විශේෂයෙන්ම කියවන මිලසූත්‍රයක. මිලසූත්‍රය කියන එක මේ රටේ විසලා තියෙන දෙයක් නෙමෙයි. හැම රටේ මිලසූත්‍රයක් තියෙනවා. හැබැයි මිලසූත්‍රය සාමාන්‍ය රටක එළියට දාන්නේ නැහැ. හැබැයි මේ මිලසූත්‍රය දිගින් දිගට ප්‍රශ්න කිරීමේදී ඉදිරියට දැම් එළියට දැම්. හැබැයි මේ මිලසූත්‍රය තියෙනවා එක කොටසක තියෙනවා මූල්‍ය කළමනාකරණ සඳහා අයකරු අය වෙන මුදල් පොලි ඒ වගේම ඕවර්හෙඩ්ස් ගැන තියෙනවා මේ වගේ ආයුධ මේ වගේ අංශ කීපයක් එකතු කරලා තමයි මේක හදන්නේ හැබැයි ඒ මූල්‍යමය පොලි වලට මතක තියාගන්න හෙජින් ගුසුම වෙච්ච බිලියන 2500 පොලි අත එකතුලා තියෙනවා ඒ නිසා මේ තමන් අනුන්ට ඇඟිලි දික්කනකොට තමන් වෙදත් ඇඟිලි දික්කනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම අද වෙනකොට මේ ඩොලර් එකේ කතාව දිගින් දිගටම මතක ගන්නවා. මතක තියාගන්නට ඕනේ ඩොලර් එක බිඳ වැටෙන්න පටන් ගත්තේ අවුරුදු මීට අවුරුදුකට ඉස්සෙල්ලා. ඒ කාලේ ඉඳන්ම ඩොලර් එක ශක්තිමත් කරන ක්‍රමයේදී අවතීර්ණ වුණා. ඒ ඩොලර් එක ශක්තිමත් වෙනකොට අවසානයේට අමරිකාවත් ජනාධිපතිවරයා දැඩි දියුණුවකින් අරගෙන ඒ ඩොලර් එක ශක්තිමත් වෙන විදියට ඒ වගේම විදේශ රටවල තැන්පත් කරලා තිබිච්ච මුදල් ආපෝ තමන්ගේ රට ගෙන්න ගන්න අවශ්‍ය විදියට ඒ රටේ පොලිය ඉල දෙමින් තුල යම් කිසි නැඹුරුතාවයක් ඇති වුණා ඒක ඩොලර් එක මිල ඉල යෑමට ඒක හේතු ඔබට වත් වුණා මම කියන්නේ නැහැ ඒක විතරයි කියලා හැබැයි ඒ විවිධ හේතු කීපයක් එකතු වෙලා අවුරුදු 10 තිස්සේ කරපු උත්සාහයක ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදියට තමයි ඩොලර් එක ඉදිරියට යන්නේ හැබැයි අපි එහෙම නෙමෙයි එක රජයකින් ණය අරගෙන යම් යම් ඉදිකිරීම් කරනවා අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා හැබැයි තව රජයක් කියලා කියවනවා ඒ ගිවනකොට අර ගත්ත කට්ටිය ආනවා අපි දැන් ඇදුවා ඕගොල්ල මොන දැදුවේ කියලා. නෑ අපි ගෙවනවා. ඒ ගත්තම ගෙවනවා. ගෙවන්නට ඉන්න බෑ. ගෙවන්න තීටියොත් අපිට මේ රටේ ඉදිරි ගමනක් නෑ කියන එක මතක තියාගන්න ඕන. යුද්ධය ගැන කතා කරනවා. යුද්ධය ගැන කතා කරනකොට මතක කරලා දෙන්නට ඕනේ. මේ ආණ්ඩුව වෙනස් වෙනකොට යුද අධිකරණ චෝදනාවක් තිබුණා. විදුලි පුටුව චෝදනාවක් තිබුණා. හැබැයි අද ඒ සියලුම දේවල් සමතේට පත් කළා තියෙනවා. අද විදුලි පුටුව වෙනුවට විදේශවලින් අපිට විරුද්ධව කතා කරපු රටවල් වලින් අද අපිට අත දෙන්න කතා කරනවා. මේ අපේ සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳන්න ආධාර උපකරණ කතා කරනවා. අද සංහිඳියාව අපි මල්පල් ගන්නවලා තියෙනවා. ඒ නිසා මේව අමතක කරන්න එපා. ඒ වගේම මේ වෙනත් ආයෝජන වලට ගෙනාවු වෙනත් ආයෝජන ගැන කියලා මුදල් අරගෙන වෙනත් දේවල් කරනවා කියලා කියනවා. මතක තියාගන්නට ඕනේ. එදා භාණ්ඩාගාරය කියන්නේ නැතුව විවිධ අමාත්‍යංශවල විවිධ ආයතනවල ණය අරගෙන තිබුණා, ඍජු ණය අරගෙන තිබුණා මූල ආයතනවල. මේ ආණ්ඩුවෙන් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම විදුලි බලය ගැන කතා කරා. මතක තියාගන්නට ඕනේ. මේ ආණ්ඩුව බලයට එනකොට සූර්ය බල ශක්තිය මේ ග්‍රිඩ් කෝඩ් එකට එකතු කරන්න හැකියාව තිබුණේ නැහැ. ජාති විදුලිපත් දෙටට සූර්ය බල එකතු කරන්න අවස්ථාව දුන්නේ නැහැ. ඒක වාර ගානක් අපි කොමිටි වලින් කතා කරලා අමතුරුත්ක සාකච්ඡා කරලා විදුලි බණ්ඩ වන්නෙත් එක්ක තර්ක විතර්ක කරලා තමයි අපි සූර්ය බලය මේ විදුලි බල පද්ධතිය ඇතුළත් කරගෙන කියන එක මතක තියාගන්න. නොනොච් වෙන ගැන කතා කරා. නොනොච් වල 29 බර බිඳවට නැහැ කාලේ. හැබැයි ඊට පස්සේ වරද් දෙක බිඳවටනවා තමයි. හැබැයි නොනොච් වල යත නිසියාකාරයෙන් කළමනාකරණය කරලා නැලතු කටයුතු කරගෙන යනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම මතක තියාගන්න ඕනේ අද අපි සූර්ය බලය මිලදී ගැනීම රුපියල් 9 සිට රුපියල් 13 දක්වා මිල පහත දාලා තියෙනවා. එදා එහෙම සිද්ධු වුණ නැහැ. එදා රුපියල් 30ට 40ට මිලදී ගැනීම සිද්ධ වුණා. ඒක නිසා ඒ කටයුතු අද සිද්ධ කරගෙන යනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ සෙනග ආයතන ආරම වෙනකොට අපි සුළං විදුලි බලාගාර ඉදිකරන පුත්තලෙම කටයුතු කරගෙන යනවා. ඒ නිසා මොනාත්ම කරේ නැහැ ආගිනට වැඩිය මාධ්‍යෙන් ප්‍රචාර කරන්න ඇති ඇත්ත. අපි මාධ්‍ය ෂෝ ගන්න ඇති ඇත්ත. පාර්ත බාල බලන්න අපේ පළාත ප්‍රදේශවල කොච්චර පාරව හදලා තියෙනවද කියලා. විශේෂයෙන්ම මම මගේ ආසන ගැන විතරක් කියව අපි පාරවල් 22ක් හදලා තියෙනවා මේ මාස මේ අවුරුදු තුනමාට. මේ අවුරුදු එකමාරක් කියලා දිනවා ආණ්ඩුව යන්න. අපි ඕනම වෙලාවක මොණමැති වර්ග මොණ දින ලෑස්ති කෙනෙක් මම විශේෂයෙන්ම කියන්නට අපි වැඩ කරලා තියෙනවා. අපි අවුරුදු ගානක් මොචිරි වලදි මිච්චද රෝහල් වලට මොචිරි දීලා තියෙනවා. මේ රටේ පාසල් දරුවන්ට බොන්න වතුර තිබුණා විතරක් නෙමෙයි යන්න වැසිකිළියක් තිබුණා. ඒකත් අපි අතල දීලා තියෙනවා. පාසල් වලට ළඟම පාසල් හොඳම පාසල් ව්‍යාපාරයේ මගින් විශාල වශයෙන් මුදල් ලබලා දීලා ඒ සංවර්ධන කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඊළඟට කතා කරා එන්ට පස්සේ ශ්‍රී ලංකාව ගැන. එන්ට පස්සේ ශ්‍රී ලංකාව ගැන මම කියන්නට ඕනේ. එන්ට පස්සේ ශ්‍රී ලංකාව කියන්නේ එදා ලංකා පුත්තේ කරා බාණ්ඩාරගාන මුදල් තමන්ගේ දේශපාලන එන්ජිමලට දෙන ක්‍රමවේදයක් නෙමෙයි. එන්ට පස්සේ ශ්‍රී ලංකාව එකෙන් කරන්නේ මුදල් බැංකුවට දෙන එක නෙමෙයි. අදාළ ප්‍රතිලාභියාගේ එහෙම නැත්නම් අදාළ නායකරුවගේ පොලියෙන් 150ක් ආණ්ඩුවෙන් ගෙන විතරයි කරන්නේ. ආණ්ඩුවෙන් දරන්නේ පොලියනු 150ක් පංගුවක් විතරයි. එදා වගේ ලංකා පුත්‍රය කර අපි දැක්කා සල්ලි මෙතු පිටිය. ව්‍යාපති නැහැ. කිසිම දෙයක් නැහැ. අදාළ අමතිවරයා කෙලින්ම බලපෑම් කරන බැංකුවල නිලධාරීන්ට ඒ අර අපි දැක්කා සල්ලි වංගොල්ල කවපු හැටි. අද ඒවා සිද්ධ වෙන්නේ නැහැ මිත්‍රෝනි. අද ඒවා සිද්ධ වෙන්නේ නැහැ. අපිව සිද්ධ වෙන්නේ දීලා නැහැ. හැබැයි එකත් මතකන මොන චෝදනා තිබ්බත් ඕනෑම චෝදනාවක ඉදිරිය ආණ්ඩු ලැඟිලි දික් කරවන්න අමතිවරුන්ගේ ඉදිරිය වන්න හැකියාව මේ ආණ්ඩුව තුළ තියෙනවා. අපි දැක්ක අපේ බේරුවට මන්දුතුමා එක පැත්තකින් කියනවා රවි කරුණාලංග මැතිතුමා හොඳයි කියලා, ඊට පස්සේ කති කියගෙන නරකයි කියලා. මේ විපක්ෂය අතරම මත දෙකක් තියෙනවා. ඒ බේරුවට මන්දුතුමා කියනවා රවි කරුණාලංග මැතිතුමා හොඳ ලෝකේ හොඳ මුදල් ලැබිතුනා කියලා. අපිත් දැන් අපි පිළිගන්නවා. හැබැයි චෝදනාවට පස්සේ ඇමතිකම ඉවත් කරලා තියෙන. හැබැයි ඒකම අනිත් පැත්තේ කට්ටියගෙන රවි කරුණානායක එකම පක්ෂය. එකම විපක්ෂය ඉඳගෙන එක පැත්තකින් කියනවා රවි කරුණානායක මැත්තේ හොඳයි කියලා අනිත් පැත්තෙන් කියන නරකයි කියලා. ඒකින්ද ඔබතුමාලත් මත දෙකක ඉන්නේ තනි මතේ නෑ ඔබතුමාලා. ඔබතුමාලා හිතල හිතල ඇත්තට කතා කරාට හොඳට මතක තියාගන්න එක මතේ නෑ කියන එක හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම මම පෑදිනම කියනවා පෞගිය ජනාධිපතිවරණ තිබ්බේ වෙන මොකක්වත් ඉඳලා නෑ වගේ වන්න බයයි. හැබැයි ඒ අභියෝගය අරගෙන අපි නායක වාගෙන යනවා. අය අයිමන් චෝදනා තියෙනවා. අපි මැතිව ඇමතිවරණ චෝදනා තියෙනවා. ඒකම ප්‍රතික්ෂේප කරන්න. එහෙම තියෙනවා අනිවාර්යෙන් ඒවද තිර යන්න ඕන. ඒ ස්ථාවර දැඩි ස්ථාවර අපි ඉන්නවා. මොකද අපි මේක ඇදුවේ. අපි මේක ඇදුවේ විවිධ අභියෝගවල මූල දීලා. අපි මේක ඇදුවේ අපිට ක්‍රීඩාංගණයක් අපිට පිටිනිය දුන්නා රැස්වීම තියන්න. අපි නගරෙන් කිලෝමීටර් 10 15 කට රැස්වීම තියන්න. අපි එහෙම කළා මේ ආණ්ඩුව ඇදගෙන කවුරුවක් කියන ඔය කියන පදයෙන් නටන්න අපි ලෑස්ති නැහැ. ඒක නිසා ඕනම අභියෝග කරලා අපි මූණ දීලා මේ රට ඉදිරියට ගෙනියන කියන වචනේ
පදමන්නේ
නොව ජස් ඔබට ස්තුතියි.
ඊළඟට කරු ජනක වරක්කුම්බර ඔබතුමාට විනාඩි 10ක්
ගරු මුලසුනේ කරු මන්තුමනි අද විවාදයට ගන්න මේ මහමාර්ග අමාත්‍යාංශයේ පරිපූර්ණ ඇස්තමේන්තුවත් ඒ වගේම සක්‍රීය වගකීම් කළමනාකරණ පනතත් මේ දෙකෙන් අපේ මට ඉස්සෙල්ලා කතා කරපු මන්තුමා කිව්වා මේ සුලං බලයේ හරහා විදුලි බලාගාර හදලා විදුලිය දෙන්න ඒගොල්ලෝ කටයුතු කරනවා කියලා. එතුමා දන්නේ නැතුව ඇති පළවෙනිම ඒ විදුලි බලාගාරය හැදුවේ 1997 හම්බන්තොට ඩෙන්මාර්ක් ආධාර යටතේ. ඒක හදලා අද වෙනකන් ඒක වැඩ කරා. තමුන්නාන්සලා හම්බන්තොට වරාය වික්කට පස්සේ ඒකට බදු ගෙවන්න කිව්වා චීනය. අපේ රටේ අපේ ආණ්ඩුවෙන් හදපු අපේ විදුලි බලාගාරයට බදු ගෙවන්න කියලා. දැන් ඒ විදුලි බලාගාරයේ දැන් ගලවනවා. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. දැන් ගලවනවා. ඒක නිසා චීනු ගලවන්න කිව්ව නිසා ගලවනවා. අනියුජප්තෝ කියන උත්තරයක් දෙනවා කියන්නේ මලගේ කාලේ ගන්න නැතුව මොකද මට හම්බෙලා තියෙන විනාඩි 10යි. ඔබතුමාගේ වෙලාවේ ඔබතුමා ඒකට උත්තරයක් දෙන්න. ඒ නිසා තමුන්නාංශලට ආණ්ඩුවක් හැටියට ඒක ගලවන්න නැතුව තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමුන්නාංශලට පුළුවන් නම් ඒක ගලවන්න නැතුව තියාගන්න. ඒ නිසා චීන ආණ්ඩුවට දීපු නිසා තමයි තමුන්නාංශලට ඒක ගලවලා ඒක තමුන්නාංශලා කෞතුක වස්තුවක් හැටියට දැන් තියාගන්න හදනවා. සා එමත්තුව ලැජ්ජ වෙන්න ඕනේ චීනයට බදු දීලා අපේ විදුලි බලාගාරයක් ගලවන එක. සා ආ කියන්නකෝ
මට මයික දෙන්න. බොහොම සුදුයි ගරු මන්ත්‍රීතුමා බොහොම මේ සාමාන්‍යයෙන් සුලං බලාගාරයක ආයු කාලය අවුරුදු 20යි. මේ බලාගාරවල ආයු කාලය දැන් ඉක්ුත් වෙලා තියෙනවා. මේ බලාගාර පහෙන් දෙකක් දැන් වැඩ කරන්නෙම නැහැ කැඩිලා දිරලා තුනක් යම්තම් පෙති කැරකවෙනවා කාර්යක්ෂමතාව ඉත අඩුයි. එතකොට අපි මේ ඉතිරි බලාගාර ඒ තියෙන ස්ථානයෙන් ගලවලා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තිබෙන පුනර්ජනනීය බලශක්ති සසම්බන්ධව දැන්ටමත් අපේ කුඩා සූර්ය බලාගාරයක් තිබෙනවා. ඒක පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට පර්යේෂණ කරන තැනක්. ඒ ස්ථානයේ නැවත ස්ථාපනය කරනවා. මේ අවුරුදු 20කට පස්සේ මෙවැනි බලාගාර පවත්වාගෙන යෑමේ වඩනකමක් නැහැ.
ඇමතුමා එක නෑ මට දැන් පැහැදිලි මගේ කාලේ යන්නේ. මම ඔබතුමාගෙන් අහනවා එහෙනම් මොකටද අලුතෙන් හදන්නේ තමුන්නාංශලට? ඒකේ කාලේ ඉවර නම් අලුතෙන් ඒකේ පුළුවන් තමුන්නාංශල බදු ගෙවන්නේ
නැද්ද? ගරු මන්තුමා බොමසුති ගරු
මන්තුමා චීනට බදු ගෙවනවා
බදු
ගෙවන්නේ කියන්න පුළුවන් නේද?
මන්තුමා
ගරු සභාපතිතුමා ඔබත් එක්ක කතා කරලා
නැද්ද? මන්තුමා පොඩි ළමයින්ට
චීනට දින්න හින්දා
පොඩි ළමයින්ට ස්කෝල් ළමයින්ට මේක බලන්න අපි පැරණි බඩු තියනවා. එහෙම දෙයක් මේ
කරන්නේ විකුණුම හින්දා
ඔయిత වඩා
නාසල බොරු කියන්න එපා.
ඒකයි කරන්නේ වෙනසක් නැහැ.
චීනට
හම්බන්තොට
නැත්නම් වෙන මොකක්වත් හේතුවක් නිසා නෙමෙයි. එසා ගරු සභාපතිතුමනේ මම මේ මහමාර්ග අමාත්‍යාංශයේ අද මේ මෙච්චර ලොකු මුදලක් වෙන් කළා තිබුණා
ප්ලීස් දැන් මූලාසනට දුස්සර ඉන්දුවින් එනවා මත්.
ඔව් ජානක මන්තුමා කතා කරන්න.
ගරු මුල්සුනේ ගරු මන්තුමනි ලොකු මුදලක් මහමාර්ග අමාත්‍යාංශයට මේ පරිපූර්ණකයේ හරහා වෙන් කරනවා. මට අද පැක්සේකින් එව්වා මගේ දිස්ත්‍රික්කයේ කෙනෙකුත් නෙමෙයි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනෙක්. මගේ මැතිවරණ කොට්ටාසේ 2003 කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේ අපේ කතානායකතුමා එදා ගිහිල්ලා අපේ විජේතුංග මන්තුමා එතකොට කලවානාසනේ සංවිධායක කුකුලේ ගම ගඟ ජලවිදුලි බලාගාර විවෘත කරා. ඒකට හදපු මාර්ගයේ වන්දි මුදල තාම ගෙවල නැහැ. 21 ලක්ෂයක් ගෙවන්න තියෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් මේ මාසේ 19 දෙනවා කියලා ඒකටත් ආයලුමක් කියලා තියෙනවා. චෙක් එක ලියලා තියෙනවා සල්ලි නැහැ කියලා. සා 2003 කරු ජයසූරිය මැතිතුමා ගිහිල්ලා විවෘත කරපු එකේ මේ මුදල තාම ගෙවල නැහැ. ඒක නිසා මම මහමාර්ග ඇමතිතුමාට කියනවා මේ මේක බලලා හිටන් මේ මිනිස්සු අවුරුදු 20ක් විතර ගියාට පස්සෙත් මේවා ගෙවල නැහැ. ඒ නිසා මේ ගන්න මුදල් වලින් හරි මේවා ගෙවන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම හැමදාම 2015 අයවැය ලේකම්ේ තිබුණා රත්නපුර අධිවේගී මාර්ගය හදනවා කියලා. ඒ ප්‍රතිඥාවක් දුන්නා. ඒකට 2016 තිබුණා. ඊගවට 2017 තිබුණා. දැන් 18 තිබුණ නැහැ. ඒකට අපේ සභානායකතුමා එතුමා මහමාර්ග ඇමතිවරයා හැටි ඉන්නකොට එතුමාට පෞද්ගලිකව ගිහින් ඉල්ලීමක් කරා. එතුමාගේ ගමත් කිරියල්ල ප්‍රදේශයෙන් යන නිසා මේක හදන්න කියලා. මේ අවුරුදු 7-5ක්වත් නැහැ. අපි ඔබතුමාලාගෙන් ඉල්ලනවා අඩුම වශයෙන් 2019ටවත් මේකට මුදලක් වෙන් කළා. රත්නපුරේට තියෙන අඩුපාඩුවක් මේ අධිවේගී මාර්ගය හදන්න කටයුතු කරන්න. මම එදා කිව්වා ඒක හදන්න බැරි නම් අර පානදොර පාරේ ඉංගිරේ ඉඳලා රත්නපුරේට යනකොට කිලෝමීටර් 16කට වංගු 100ක් තියෙනවා. ඒ කිලෝමීටර් 16ක තියෙන වංගු 100 ඒක ඒ වංගු ටික අයින් කළා ඒ පාර හදන්න පුළුවන් අඩුම ගාන එහෙම හරි පාර හදලා දෙන්න කියලා. ඒ නිසා මේ ආණ්ඩුව ආවට පස්සේ රත්නපුර නගරයේ එහා පැත්තේ තිබුණා බයිපාස් එකක් හදන්න. මම දන්නවා අපේ විජේතුංග මන්තුමා ඒක ලොකු උත්සාහයක් ගත්තා. ඒකට මුදලුත් තිබුණා. ඒක අරගත්ත නුවර අධිවේගී මාර්ගය හදන්න. මම ඉල්ලීමක් කරනවා රත්නපුරේ ඕනෑ කෙනෙක් ගියොත් විනාඩි 45 ටවුන් එකේ කිලෝමීටර් 3ක් යන්න වැය වෙනවා. ඒක නිසා ඒ බදුල්ලට යනවා එහෙම නැත්නම් කතරගම් පැත්තට යන ඇඹිලි පිටි පැත්තට යන මේ ඔක්කොම වාහන එතනින් යන්නේ. නගර මැද්දේ මේ පුංචි පාරක යනකොට එතන විනාඩි 45ක්වත් යනවා. ඒක නිසා ඒ බයිපාස් එක හදන්න ඔක්කොම කරලා තියෙනවා. දැන් මුදල් නැතුව ඉන්නවා ඒ කටයුත්තවත් කරන්න කියලා. ඒ වගේම මගේ මැතිවරණ කොට්ටාසේ තිබුණ ලොකුම පාරවල් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ අපි හැදුවා. රත්නපුරේ ඉඳන් කලවාන්ට හැදුවා, කලවාන ඉඳන් මතුගමට හැදුවා. ඒ වගේම රක්වාන්ට යාවෙන කලවාන රක්වාන මාර්ගයේ කිලෝමීටර් 40-34ක් හැදුවා. ඉතුරු 6යි තිබුණේ. අද වෙනකන් ඒ 6ක් හදලා නැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට හැමදාම මේව පෙන්වලා දෙනවා මේව කරන්න කියලා. හැබැයි කරන්නේ නැහැ. අගමැතිතුමා කියලා තිබුණා අධිවේගී මාර්ග මහින්ද රාජපක්ෂගේ කාලේ හැදුවේ කිලෝමීටර් 182යි අපි 185ක් හැදුවා කියලා. මම අහනවා ඒ ඉන්දියාවේද හැදුවේ කියලා. අපේ රටේ මේ හදලා නම් විවෘත කරලා යන්න තියෙන්න ඕනේ. කොහේ හරි මුල් ගලක් තියලා එහෙන් මෙන් පස් ටිකක් දාලා බෝක්කොත් දැම්ම යට වැඩක් ඉවර වෙලා නැහැ. දැන් අපි දැක්කා චීනේ ඉඳලා හොන්කොන් වලට එන්න මුහුදේ කිලෝමීටර් 55ක් හැදුවා. අවුරුදු 9ක් ගිහිල්ලා හරි. අපේ රටේ අපිට රත්නපුරයට යන්න කිලෝමීටර් 50ක් තාම හදන්න වරුණා. අර මුහුදේ මැද්දෙන් හදලා චීනේ ඒ ආණ්ඩුවට පුළුවන් වුණා ඒ වගේ මාර්ගයක් හදන්න මුහුද යටනුත් ගිහිල්ලා යන්න. ඒක නිසා මේ ආණ්ඩුව ගන්නකොට කිව්වේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් හොරගම් කරා මේ වගේ 10ක් කරන්න තිබුණා එකපාරක් හදනකොට කියලා. අද ඒ 10ක් තියා එකක්වත් කරන්නේ නැහැ. මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා එහෙම වැඩ කොටසක් කරයිද කියලා. එහෙම වැඩ කොටසක් කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ එදා කියපු දේ ආණ්ඩුව ඉෂ්ට කරන්න කියලා. රයිට්. ඒ නිසා ඒ කතාව නවත්තලා අර මන්තුමා කිව්ව මොකද තෙල් මිල ගැන ඔන්න ලෝකවලදපලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. මේ 84ට ගිය වෙලේ ඔයගොල්ලෝ වැඩි කරා. දැන් 75ට අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ලබන 10 වෙනිදා වෙනකොට මේ 75ට තියෙන ගානට අරක ධන වෙච්ච එක ඍණ වෙලා
මේ රටේ ජනතාවට ඒක සහන ලැබෙයි කියලා. ඒක නිසා ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුවට අර විදුලි බලාගාර ගලවනවා වගේ මේ ආණ්ඩුව හෙට අනිද්ද මේ රටේ ජනතාව ගලවනවා. එසා කටුගෙට තමයි තමුන්නාන්සලගේ ආණ්ඩුවට යන්න වෙන්නේ. එසා වැඩි දවසක් යන ඉස්සෙල්ලා අපි මේ ආණ්ඩුව ගෙදර යවලා හිටන් රටේ ජනතාවට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ට මිනිස්සු බලාපොරොත්තු දේ ඉෂ්ට කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා කියමින් මනින ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා විනාඩි 8ක් තියෙනවා.
උඩ ගරු මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් සාකච්ඡාවක් සිදුවෙන මොහොතේ මටත් අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම පුදුම වෙනවා, මට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමා එතුමාගේ කතාවේදී එක්තරා විදියක ඉල්ලීමක් ඉදිරිපත් කරා මේ රත්නපුර ප්‍රදේශයට අධිවේගී මාර්ගය සකස් කරන්න කියලා. හැබැයි එතුමම අපේ රූපවාහිනී විවාදයකට හෝ වෙනත් වැඩසටහනකට ආවම රට ඉදිරියේ පාර්ලිමේන්තුවේදී කියනවා පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි මේ රටේ පාරවල් හදපු, හරියට නිකන් කතා කරන්නේ පාරවල් වල නිර්මාතෘවරු වගේ. අද එතුමටම ඒ අඳෝනාව අවුරුදු 20ක් පළාත් සභාවේ ඇමතිකම් කළා, පාර්ලිමේන්තුවේ ඉඳලා මගේ මිත්‍ර මන්ත්‍රීතුමාට මේ අවුරුදු 3 මාරක ලදරු අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කළේ අඳෝනාව කරන්න වෙලා තියෙනවා. මම අනිත් පැත්තෙන් කියන්න කැමතියි ගරු මන්ත්‍රීතුමනි, අද දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන විවිධ උදවිය විවිධ ප්‍රකාශ නිකුත් කරන මම දැකලා තියෙන විවිධ විවාදවලදී මම දකුණ නියෝජනය කරන පළාත් සභාවේ 94 ඉඳලා දීර්ඝ කාලයක් හිටපු මන්ත්‍රීවරයෙක් ඇටියට මුලාසනාරූඪ මන්ත්‍රීතුමන එක කාරණයක් කියන්න කැමතියි. මට මතකයි 2000ට කලින් අපිට යම් යම් විදිහේ ප්‍රශ්න පැන නැගුණ. මොකද මේ අධිවේගී මාර්ගය සැලසුම් කළේ අවංකවම ගත්තොත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයේ. ඉන්පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් අධිවේගී මාර්ගය සැලසුම් සඳහා යම්කිසි වැඩ කොටසක් කළා. දක්ෂිණ සංවර්ධන අධිකාරිය පිහිටවල එතුමිය යම් වැඩ කොටසක් කරා. අපි එතුමියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නමුත් 2001 අපේ ආණ්ඩුව පැමිණුණු මුල් යුගයේ අපට තිවිච්ච බරපතලම ප්‍රශ්නේ තමයි ඒ දවස්වල පාරට බැහැලා ගමනක් යන්න අමාරුකම. මොකද අධිවේගී මාර්ගයට ඉඩම් ගැනෙන බොහෝ ස්ථානවලදී ජනතාව අපේ වාහනයට අත දාලා කියනවා, මන්ත්‍රීතුමා අනේ පුළුවන් නම් මේ අධිවේගී මාර්ගය අපේ ඉඩම් වලින් යන්නේක නතර කරලා දෙන්න කියලා. මේක නතර කරලා කොහොම හරි අධිවේගී මාර්ගය වෙන පැත්තකින් හරවන්න ඔබතුමාලා ඉදිරිපත් වෙන්න කියලා විවිධ උද්ඝෝෂණ. මේ රටේ භික්ෂුන් වහන්සේලා, පූජ්‍ය පක්ෂේ, ඒ වගේම සමාජ සංවිධාන බොහෝ දෙනෙක් එළියට බහැලා විවිධ උද්ඝෝෂණ කළා අධිවේගී මාර්ගය යන ගමන් මාර්ගය වෙනස් කරගන්න පුළුවන්ද කියලා. හැබැයි අපේ ආණ්ඩුව 2001 බලයට පත් වෙලා කෙටි කාලයකදී තීන්දුවක් ගත්තා, අධිවේගී මාර්ගයට යට වෙන ඉඩම් වලට වන්දිය යම් ප්‍රමාණයකින් වැඩි කරන්න. මට මතක නැහැ ප්‍රතිශතය කොච්චරද කියන එක ගැන. නමුත් ඉතාම සැලකිය යුතු මට්ටමින් ඒ වන්දිය වැඩි කරන්න ලබලා දෙන්න තීරණය කරා. ඊට පස්සේ පාරේ බැහැලා යන්න හදන හැම වෙලාවකම මිනිස්සු පාරට බැහැලා අත දාලා වාහනේ දාලා අත දාලා අපිට කිව්වේ පුළුවන් නම් අපේ ඉඩමත් අධිවේගී මාර්ගයට යට වෙන විදියට මේ අධිවේගී මාර්ගය ගමන් කරන මේ මාර්ගය සකස් කරන්න කියලා. මම ඒ නිසා මේ කතාව කියන්න උත්සාහ කරේ මන්ත්‍රීතුමනි, මේ අධිවේගී මාර්ගයේ ආරම්භය ගැන කතා කරන හැම වෙලාවකම අපේ විරුද්ධ කණ්ඩායම් කියන එක ප්‍රකාශයක් තමයි. දක්ෂිණ අධිවේගී මාර්ගය පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව කියලා. නමුත් අපි එදා මුල්ගල තියලා බද්දේගමින්, ඒ වගේම ගාල්ලෙන්, පින්නදුවෙන්, කොට්ටාවෙන් මුල්ගල් තියලා දක්ෂිණ අධිවේගී මාර්ගය පටන් ගන්නකොට අද සමහර විපක්ෂයේ ඉන්න කණ්ඩායම් එදා පෙළපාලි ගියා මහපාරේ. මට මතකයි කොට්ටාවේ ගියා පෙළපාලියක්. පෙළපාලිය ගිහිල්ලා වයස අවුරුදු 70ක වෙන මිනිස්සෙක් ඒ මහා මධ්‍යාහන වෙලාවේ පෙළපාලියේ ගමන් කළා දැඩි වෙහෙස නිසා ඇද වැටලා ජීවිතක්ෂයටපත් වුණා. පස්සෙන්ද මොකද්ද එක්තරා පුවත්පතක ගිහිපු ශීර්ෂ පාඨේ අධිවේගී මාර්ගය පළමු බිල්ල ගනි. ඒක තමයි එදා පුවත්පත්වල ගිහිපු පළවෙනි ශීර්ෂ පාඨේ. මම මේක කියන්න උත්සාහ කරේ අධිවේගී මාර්ගයේ මුල්ගල් තියලා අමාරුම කාර්ය වෙන ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වන්දි ගෙව්වේ 2001 බලයටපත් වුණු 2004 වෙනකම් බලේ හිටපු අවුරුදු දෙකයි මාස දෙකයි දවස් දෙකක් බලේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවයි කියලා කියන්නේ. ඒ නිසා අද සමහර උදවිය බොහොම ඔප්පු තිරප්පු ලියා ගන්න හදනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවේ අපි කියලා කියන්න හදනවා. මම කියන්නේ නැහැ මේ ආණ්ඩුව යම්කිසි වැඩ කළේ නැහැ කියලා. ඒ පටන් ගන්නපු අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අවසන් කළා. නමුත් මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණත් අද මේ අවස්ථාවේදී මං ඉල්ල හිටින කැමති මහා මාර්ග අමාත්‍යංශය විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ ප්‍රතිසංස්කරණ ආදිය ගැන පිරිසිදුකම ගැන පිළිවෙල ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අද අධිවේගී මාර්ගයේ ටිකට් කවුන්ටර් වල ඉන්න සමහර මුදල් අය කැමති තරුණයන්ගේ ඉඳලා මේ අධිවේගී මාර්ගයේ විනයක් අපට දකින්න නැහැ. බොහෝ වෙලාවට විනය පිරිහිලා තියෙනවා. ඒ වගේම දෙපැත්ත කැලෑ වැවිලා සමහර වෙලාවට අශෝභන තත්ත්වයක් දකින්න තියෙනවා. ඉතින් මේවා නිවැරදි කරගන්න කාණ්ඩුවක් ඇටියට අපේ යුතුකම මේක ප්‍රකාශ කරන එක. ඒ වගේම මට ලැබුණු කාලේ අවසාන වශයෙන් මම කියන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, මම නියෝජනය කරන ගාල්ල බද්දේගම ආසනේ බොහෝ ව්‍යාපෘති මගින් මාර්ග සංවර්ධනය වුණත් මහා මාර්ග අමාත්‍යංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය එක මාර්ගයකටවත් කාපට් ඇතිරීම සඳහා මුදල් වෙන් කළා නැහැ. බද්දේගම ආසනේ මේ අවුරුදු තුනමාරේ එකම පාරකටවත් කාපට් අතුරන්න මුදල් වෙන් කළා නැහැ. එනිසා ප්‍රධාන මාර්ගයක් තියෙනවා සඳර වල ඉඳලා වඳුරඹට දිවෙන ප්‍රධාන මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයිති. මධ්‍යම රජයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයිති මාර්ගයක්. එනිසා මම කරුණාකරලා ඉල්ලනවා අපි අද විශාල මුදලකට පරිපූර්කයකට අද අනුමැතිය දෙනවා. අපි ඉන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේවාට අත උස්සලා යන්න පමණක් නෙමෙයි. ළඟ එන අයවැයේදී මේවට අත උස්සලා මේ මුදල් අනුමත කළ දෙන්න පමණක් නෙමෙයි. එනිසා කරුණාකරලා අපේ මැතිවරණ කොට්ටාශවලත් මාර්ග සංවර්ධන අධිකාරියට අයිති මාර්ගවල ඒ අවශ්‍ය කරන සංවර්ධන කටයුතුවට අපටත් ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දෙන්න කියලා මේ වෙලාවෙ ඉල්ලීමක් කරනවා. ඒ වගේම කියන්න කැමති දැන් පහුගිය කතා හැම එකක්ම ගත්තම මට හිතුණා මේක මේ පරිපූර්ක මේ පරිපූර්කයක් සම්බන්ධ විවාදයක්ද එහෙම නැත්නම් වෙන විවාදයක්ද නැත්නම් මේක ආරක්ෂක අමාත්‍යංශ විවාදයක්ද හිතා ගන්න බෑ මන්ත්‍රීතුමනි. විවිධ කාරණා මම දැක්කා. යුද්ධය ගැනත් කතා කරනවා, යුද ජයග්‍රහණය ගැනත් කතා කරනවා. යුද ජයග්‍රහණේ පංගුව කාටද කියලා කතා කරනවා. මේකේ අභිමානයේ ගෞරවය කාටද කියලා කතා කරනවා. කාට අභිමානයේ ගෞරවය දුන්නත් කවුරු යුද්ධයේ ලකුණු දාගත්තත් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ තියෙන විවේචනය යුද්ධයෙන් පස්සේ යුද්ධය අවසන් වෙලා මේ රටේ ගන්න ඕනේ තීන්දුව තීරණ කළ යුතු දේ බොහෝ දේවල් ඉටු කරන්න අසමත් වෙච්ච ආණ්ඩුවක් තමයි පසුගිය ආණ්ඩුව. මොකද
වාර්තාව විනාඩි දෙකක්
තියෙනවා. මොකද මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි යුද්ධයෙන් පස්සේ මේ රටේ විශාල අවස්ථාවක් ලැබුණ හිටපු පාලකයන්ට. මොකද සාමාන්‍යයෙන් තුනෙන් දෙකක බලයක් තියෙන විධායක ජනාධිපති දුරේ බලය තියෙන පළාත් පාලන ආයතන තියෙන පළාත් සභා සියල්ල බලය තියෙන රජයක් හැටියට විශේෂ අවස්ථාවක් යුද්ධයෙන් පස්සේ ඇති වුණා. ඒ තමයි යුද්ධයෙන් පස්සේ මේ රටේ මිනිස්සු යම්කිසි විදියක මතයකට ආවා. රටේ පාලකයෝ රට වෙනුවෙන් යම්කිසි තීන්දුවක් ගන්න සූදානම් නම් රට වෙනුවෙන් ඉදිරි පියවරක් තියන්න සූදානම් නම් ඕනෑම කැපවීමක් කළ අපිත් ඒ පසුපස එනවා කියන මානසිකත්වයේ මිනිස්සු ආවේ. ඒක හරියට සුනාමියෙන් පස්සේ මිනිස්සු පන්සල් යන්න හිතුවාගේ, සුනාමියෙන් පස්සේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන ආපසු හිතුවාගේ, මිනිස්සු යුද්ධෙන් පස්සේ හිතුවා රට වෙනුවෙන් පාලකයෝ තීන්දුව තීරණ ගන්නව නම් අපි ඒ මත පෙළ ගැහිලා ඕනෑම කැපවීමක් කරන්න සූදානම් කියලා. හැබැයි ඒ පාලකයෝ ඒ අවස්ථාවට පයින් ගැහුවා. ඒ අවස්ථාවට පයින් ගහලා තමන්ට රට වෙනුවෙන් වැඩක් කරන්න තිබිච්ච වෙලාව, ජාතික ප්‍රතිපත්ති ටික හදාගන්න තිබිච්ච වෙලාව, අද මේ කියන හුඟාක් විවේචන එදා ඒ තීන්දුව තීරණ ටික ගත්තනම් අපට කරන්න සිද්ධ වෙන්නේ නැහැ. එදා මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් විතරක් නෙමෙයි සේවා ආර්ථිකයක් ගොඩනගන්න ගන්න තිබිච්ච තීන්දුව තීරණ ටික ගත්තනම් පිටරටේ මෙහෙකාර සේවයේ යවන පිරිස වෙනුවට වෘත්තිකව පිටරට යවන්න මේ රටේ අධ්‍යාපන ක්‍රමය සකස් කරා නම් අද සකස් කරන්න උත්සාහ කරන්න වගේ නිෂ්පාදන ආර්ථිකයකට යන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව වැඩසටහන වැනි එකක් නිර්මාණය කරා නම් උතුරු නැගෙනහිර ප්‍රශ්නට විසඳුම් හොයන්න, දීර්ඝකාලීන විසඳුම් හොයන්න යම්කිසි විදියක ව්‍යවස්ථාවේ වෙනසක් හෝ වෙනත් කවර හෝ වෙනසක් කරන්න තීන්දු තීරණ ගත්තනම් අද මේ රට පත්විලා තියෙන යම්කිසි මෙතුමල් අර්බුදයක් ඇට දකින්න, නමුත් අපි අර්බුදයක් ඇට නොදකින යම්කිසි විදියක ප්‍රශ්නකාරී තත්ත්වෙන් මේ රට ගලව ගන්න තිබුණා. එනිසා මම
මගේ
කතා අවසන් කරන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ප්‍රාර්ථනා කරනවා ඉදිරි වර්ෂය ඇතුළත මේ රටේ විශේෂයෙන්ම මහා මාර්ග ක්ෂේත්‍රයේ ප්‍රශ්න බොහොමයක් निराකරණය කරන්න මහා මාර්ග අමාත්‍යංශයටත් ඒකට නායකත්වය දෙන ඇමතිවරුන්ටත් ශක්තිය ලැබේවා කියලා.
ඊළඟට හංසන රාජකරුණාමන්තුමා.
බොහොමත් ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද දිනයේදී සාකච්ඡාවට ලක්වන කාරණා පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. මේ මහා මාර්ග අමාත්‍යංශයට දැවැන්ත මුදල් ප්‍රමාණයක් මූල්‍යම ශක්තියක් ලැබෙනවා. ඒ කරගෙන වැඩ කරගෙන යන වැඩ කටයුතු ටික තවත් සාර්ථකව ඉටු කරන්න ඒ අවස්ථාව ලබා දීම පිළිබඳ විශේෂයෙන්ම අපේ සභා නායකතුමා ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යතුමා එතුමා මහා මාර්ග අමාත්‍ය හැටියට කටයුතු කරන අවස්ථාවේදී විශේෂයෙන් අපිට දැවැන්ත ශක්තියක් ලබා දුන්නා. විශාල මුදල් ප්‍රමාණයක් සෑම ආසනයකට ලබා දීලා අපෙන් යෝජනා අරගෙන ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. එතුමාට මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් මගේ ගෞරවය පුද කරන්න ඕනි. වර්තමානයේදී කබීර් හෂීම් මැතිතුමා අමාත්‍යවරයා හැටියට ඒත් මේ ආරම්භ කරලා තියෙන ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යතුමා ආරම්භ කරලා තියෙන මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න ඒ අවශ්‍ය ශක්තිය දැන් ලබා දීලා තියෙනවා. එතුමාත් බලාපොරොත්තුවෙන් ඒ වගේ මාසාවෙන් ඉන්නේ අපේ මහජන නියෝජ්‍යයෙන් අපිත් සමග එකතු වෙලා ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න එතුමා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මං හිතන්නේ විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සූර්යාරච්චි මහතාටත් ඒ අමාත්‍යංශ ලේකාතුමා ඇතුළු ඒ සියලුම නිලධාරීන්ටත් මේ ඉතා සාර්ථක වැඩපිළිවෙල මෙහෙයවීම සම්බන්ධයෙන්. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම නුවර අධිවේගී මාර්ගයෙන් තැන් තුනකින් සම්බන්ධ වෙනවා. කඩවත ගම්පහ මීරිගම කියන මේ ස්ථාන තුනේ. එතකොට ගම්පහ දිස්ත්‍රික්කයට මා නියෝජනය කරන මේ ගම්පහ දිස්ත්‍රික්කයට විශාල ශක්තියක් ආලෝකයක් සංවර්ධනයක් ඒ තුළින් ලැබෙනවා. ඉතින් මහා මාර්ග සංවර්ධනයේ මේ ප්‍රධාන අංගයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ නුවර අධිවේගී මාර්ගය. ඒ වගේම මේ වටවරවුම් මාර්ගය සංවර්ධනය වීමත් එක්කත් එතකොට පෑලියගොඩ ඉඳන් එලිවේටඩ් හයිවේ එක ඒ කටයුත්තත් සිදු වෙනකොට මේ කොළඹ ප්‍රදේශයේ තියෙන තදබදයටත් විසඳුමක් ලබා දෙනවා. ඉතින් මේ ආකාරයට මේ වසර තුන ඇතුළත මෙම ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ වසර තුන ඇතුළත ඉතා සාර්ථකව අපි රටේ ජනතාවට සාධාරණයක් තමන්ට ඡන්දයක් ලබා දුන්නට බලාගෙන හිටිය සමහරක් අය මේ විපක්ෂයෙන් චෝදනා කරනවා මොනවද කරන්න කියලා. දැන් අපිට පේනවා දැනෙනවා මේ ඉතා සාර්ථකව මේ ගෙනින වැඩ කටයුත්ත පිළිබඳව. නමුත් මේ පිළිබඳව තව තවත් දැනුවත් කිරීම ඕනේ. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම කරන්න ඕනේ. මෙන්න මෙච්චර දැවැන්ත ව්‍යාපෘති කරගෙන යනවා. නමුත් ඒ දැවැන්ත ව්‍යාපෘති කරගෙන ගියාට ඒ පිළිබඳව දැනුවත් කිරීමේ අඩුවක් තියෙනවා. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ සංවර්ධන ව්‍යාපෘති ඉතා සාර්ථකව අත්‍යවශ්‍ය කාරණා ඒ පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන්න කියන. ඒ වගේම තමයි මම විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉතා සතුටුටපත් වෙනවා අපේ රටක් හැරෙට අපි මේ ඉදිරියට යන ගමනේ සංචාරක ශේෂ්ත්‍රයත් ති දැවැන්ත දියුණුවක් ඇති වෙලා තියෙනවා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ සංචාරක ක්ෂේත්‍රයේ සෑම මාසිකෙම 10%කට වඩා වැඩි සංඛ්‍යාවක් 10%ක වර්ධනයක් ඇති වෙලා තියෙනවා. මේ වෙනකොට දින කීපයකට කලින් ඔබ දන්නවා මේ සංචාරකීන් පිළිබඳව විශේෂ දැනුවත් කිරීම කරන සංචාරකීන් පිළිබඳව සංචාරක රටවල් පිළිබඳව විස්තරාත්මක දැනුවත් කිරීම කරන ආයතනයක් තමයි ලෝන්ලි ප්ලැනට් කියන ඒ ආයතනේ. ලෝන්ලි ප්ලැනට් කියන ඒ ආයතනේ 2019 වර්ෂයට ලංකාව අංක එකේ රට හැටියට පත් කරලා තියෙනවා. මේ ලෝකයේ ඉන්න සංචාරකීන්ට ගමන් කරන්න. ඉතින් මං හිතන් රටක් හැටියට අපි ලබාගත් දැවැන්ත ජයග්‍රහණයක්. මොකද මේ රටට අපි කවුරුත් දන්නවා මේ මහා මාර්ග සංවර්ධනය කරන්න, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න, මේ හැම දෙයක්ම සංවර්ධනය කරන්න මුදල් අවශ්‍යයි. මේ මුදල් අපේ රටට මුදල් ලබා දෙන ප්‍රධානම සාධකයක් මූලාශ්‍රයක් බවට පත් වෙලා තියෙනවා දැන් සංචාරක ව්‍යාපාරය. තව වසර කීපකින් මම බලාපොරොත්තු වෙනවා මේ රටේ වැඩියෙන්ම විදේශ විනිමය ගෙනෙන ව්‍යාපාරය බවට සංචාරක ව්‍යාපාරය පත් වෙනවා. ඒකට අවශ්‍ය පහසුකම්, ඒකට අවශ්‍ය සංචාරකීන් දැනුවත් කිරීමේ ඒ ප්‍රොමෝෂන්ස් ඉතා සාර්ථකව සංචාරක මණ්ඩලයෙන්
ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම හිතන්නේ රටක් හැටියට ලබාගත අතිදැවන්ත ජයග්‍රහණයක් තමයි මේ ලෝන්ලි ප්ලැනට් ආයතනයේ විසින් මේ ලංකාව ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ලෝකයේ සංචාරකයන්ට වඩාත්ම සුදුසු මධ්‍යස්ථානය එහෙම නැත්නම් රට හැටියට පත් කරලා තියෙනවා මේ ශ්‍රී ලංකාව. ඉතින් ඒ තුලින් අපිට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ අපේ රටට ලබා ගන්න මේ ආදායම අපි සාධාරණව බෙදන්න ඕනේ. එතකොට අපි මේ ආණ්ඩුව අපි රටක් හැටියට ඒ අවශ්‍ය
ඔබට තව විනාඩි දෙකක් තියෙනවා.
රටක් හැටියට ඒ අවශ්‍ය කාරණාවල් හොඳට හඳුනාගෙන මම විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දුප්පත්කම තුරන් කිරීමට අවශ්‍ය සහනාධාර අතිදැවන්ත ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. අධ්‍යාපනයට සෞඛ්‍යයට යටිතල පහසුකම් සඳහා අතිදැවන්ත මුදල් ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ලබා ගන්න මුදල් ක්ෂේත්‍ර වැඩි කරගන්න අවශ්‍ය ඒ ආයතන දියුණු කරන්න අවශ්‍ය ඒ කාර්යා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් මේ කෙටි වසර තුනක් ඇතුළත මේ රටේ මූල්‍යම විනයක් ඇති කරලා මේ රටේ අත්‍යවශ්‍ය කාරණාවන් වලට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබා දීලා විශේෂයෙන්ම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනක් ක්‍රියාත්මක කරලා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනකින් ව්‍යවසායකින්ව දිරිමත් කරලා මේ ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ගෙන යන ගමන් ගම්පෙරළිය වැඩසටහනේ ග්‍රාමීය සංවර්ධනයට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඉතින් ඉතා සාර්ථක ආකාරයට අපේ රටේ අවශ්‍යතාවයන් ප්‍රමුඛතාවයන් හඳුනාගෙන මේ මුදල් වැය කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. න්‍යාය පත්‍රයේ යෝජනාංක 1 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 2 සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම
නොවැම්බර් 5 අවස්ථුට
කල් තබන අවස්ථාවේ න්‍යාය පත්‍රයට අනුව යෝජනා රංජි සොයිසා මැතිතුමා.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, සභාව කල් තැබීමේ යෝජනාව ජාතික ආරක්ෂාව පිළිබඳව අද දවසේ ඉදිරිපත් කිරීමට බාර දීලා තිබුණත් එය නියමිත පරිදි අදාළ විෂයභාර ඇමතිතුමා වෙත නොලැබීම නිසා ඇමතිතුමා අද දවසේ පිළිතුරු දීමට සූදානම් නොමැති බව දන්වලා තිබුණා. ඒ නිසා එම යෝජනාව නැවත දිනකට ඉදිරිපත් කරන්න ඉඩකඩ ලබා දෙයි. මොකද ඇමතිතුමා නැසස පිළිතුරක් ලබා ගන්න නොහැකි නිසා වෙනත් දිනයකට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
සභාව නොවැම්බර් මාස 3 වෙනි දක්වා 5 වෙනි දින පස්වරු 3 දක්වා සභාව කල් තබනවා.